අයිබෝවන් පුතේ දුවේ අකුස උසස් පෙළ විභාගයට අදාළ වන ව්‍යාපාර අර්ධීනේ විෂයේ 16 වන මාතෘකාව විදිහට සලකන මානව සම්පත් කළමනාකරණයේ යන මාතෘකාව අද අපි ඉදිරිපත් කරනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංවිධානයකට මේ බඳවගත්ත සේවකයෝ අනුස්ථාපනය කරන්නේ කොහොමද කියන එක. ඒ අනුව අපි ඉගෙන ගමු අනුස්ථාපනය කියන්නේ මොකක්ද, කොහොමද අනුස්ථාපනය අදාළ සංවිධානයක් තුළ සිද්ධ වෙන්නේ කියන එක. මේ අනුස්ථාපනය කියන එක නිර්වචනය කරන්නේ අලුතෙන් බඳවගත්ත සේවාදායකයෙකු තමන්ගේ රැකියාවට වගේම සංවිධානයට හඳුන්වා දීම අපි හඳුන්වනවා අනුස්ථාපනය කියලා. සංවිධානයක් මේ අනුස්ථාපනය කිරීම සඳහා ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි සංවිධාන ක්‍රමයට සේවකයා හඳුන්වා දීම, අනිත් එක රැකියාවට හා රැකියා පරිසරයට සේවකයා හඳුන්වා දීම. බොහෝ වෙලාවට අලුතින් බඳවා ගනු ලබන සේවකෙක් තමන් බඳවා ගන්න ස්ථානයේ සංවිධාන ක්‍රමයටත් ඒ රැකියාවට වගේම රැකියාවේ පරිසරයටත් හුරු වෙන්න ඕන. ඒ අනුව මේ අනුස්ථාපනය මගින් සංවිධානයක් ඉටු කරගන්න අපේක්ෂා කරන අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි නව සේවකයාට සංවිධානය හා තමා පිළිබඳ විශ්වාසයක් ගොඩනංවා ගන්න උදව් කරන එක. අනික් එක ආරම්භයේදීම සංවිධානය හා රැකියාව කෙරෙහි සේවාදායකයා හුරු කරවීම. ඒත් එක්කම අන්තර්පුද්ගල පිළිගැනීම වැඩි කිරීම, ආයතනයට පක්ෂපාතිත්වයක් ඇති කිරීම සහ ඵලදායි සේවකයෙකු බවට පත් කිරීම මේකේ අරමුණු විදිහට අපිට සලකන්න පුළුවන්. විශේෂයෙන් අනුස්ථාපනය වූ සේවකයා තමන්ගේ අනිකුත් සේවක සේවිකාවන් පිළිබඳව හොඳ ආකල්පයක් ඇති කරගන්නවා වගේම තමන්ගේ සම්පූර්ණ දායකත්වය අදාළ ආයතනයේ ක්‍රියාකාරීත්වයට ලබා දෙනවා. ඒත් එක්කම අනුස්ථාපනය වූ සේවකයෙකුට තමන්ගේ සේවා ස්ථානය පිළිබඳව හෝ රැකියාව පිළිබඳව ගැටලු ඇතිවන ප්‍රමාණය ඉතා අඩුයි. මේ විදිහට සංවිධානයක් අනුස්ථාපනය සඳහා යොදාගන්න විවිධ ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ආයතනය විසින් සකස් කරන සේවාදායක අත්පොත, තොරතුරු පත්‍රිකා, ඒ වගේම පැරිණි සේවකයන් යොදා ගැනීම, ආයතනය විසින් ඉදිරිපත් කරන තමන්ගේ ආයතනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දක්වන වීඩියෝ චිත්‍රපට, එහෙම නැත්නම් ආයතනයේ තුල චාරිකා කිරීම සහ දේශන ක්‍රමය මෙහිදී හඳුන්වන්න පුළුවන්. මේ විදිහට අනුස්ථාපනයේ වූ සේවකයාට ඊට පස්සේ කරන්නේ අවශ්‍ය කරන වේතන ක්‍රමවේදයක් හඳුන්වා දෙන එකයි. ඒ අනුව ඊළඟ මානව සම්පත් කළමනාකරණයේ ප්‍රධාන කාර්ය විදියට අපිට සලකන්නේ ගෙවීම් කළමනාකරණය කියන එක. මේ ගෙවීම් කළමනාකරණය අපි තව විදිහකට හඳුන්වනවා සංවේතන කළමනාකරණය කියලා. ඕනෑම ආයතනයක් සඳහා වේතන පද්ධතියක් සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව කළමනාකරණය කිරීම වේතන කළමනාකරණය වෙනවා. ඒ කියන්නේ වේතන දිරිදීමනා සහ අනිකුත් වක්‍ර ප්‍රතිලාභ ඇතුළත් වේතන පද්ධතියක් සම්පාදනය, ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාමට අදාළ මානව සම්පත් කළමනාකරණ කාර්ය විදිහට සංවේතන කළමනාකරණය හඳුන්වා දෙන්න පුළුවන්. සංවිධානයක් මේ විදිහට ගෙවීම් කළමනාකරණය කිරීමේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි සුදුසුකම් ඇති පුද්ගලයන් ආයතනය තුළට අද්දවා ගැනීම. ඒත් එක්කම ඉතා නිවැරදි සේවාදායකයන් ආයතනය තුළ රඳවා ගැනීම. බොහෝ වෙලාවට මේ වේතන කළමනාකරණය තුළින් සේවාදායකින් අභිප්‍රේරණය වෙනවා. ඒ වගේම යුක්ති සහගතව තමන්ගේ ආයතනයේ ඉන්න සේවකයන්ව අදාළ කාර්යභාරය සඳහා යොදවා ගන්නත් ආයතනයේ පිරිවැය සමස්ත විදිහට පාලනය කරන්නත් ගෙවීම් කළමනාකරණය මානව සම්පත් කළමනාකරුවන් යොදා ගන්නවා. සේවාදායකයන්ට වගේම සේවා යෝජකයන්ටත් ගෙවීම් කළමනාකරණය වැදගත් වන්නේ සේවාදායකයන්ට ඒ ආදායමක් වීමත් සේවකයන්ට එය වියදමක් වීමක් නිසයි. ආයතනය වෙනුවෙන් කරන සියලුම කැපකිරීම් උදෙසා සේවකයෙකු වෙත කරන සියලුම ආකාරයේ ගෙවීම් සංවේතන ලෙස හඳුන්වන්න පුළුවන්. මේකේ ප්‍රධානම කොටස වන්නේ වැටුපා වේතනයි. ඒ අනුව අපි බලමු මේ සංවේතන පද්ධතියක මූලිකාංග මොනවද කියලා. ඕනම සංවිධානයක් සංවේතන කළමනාකරණ පද්ධතියක් සකස් කරනකොට ඒකට අදාළ වෙන මූලිකාංග තුනක් තියෙනවා. එකක් තමයි වේතන, දෙවැනි එක දිරිදීමනා, තුන්වැනි එක සංවිධානයේ විසින් සේවකයන්ට ලබා දෙන අනිකුත් ප්‍රතිලාභ. ඒ අනුව වේතන කියලා අපි හඳුන්වන්නේ සංවිධානයක් තමන්ගේ සේවාදායකයින්ට ගෙවන පඩි හා වැටුප් කියන ඒවයි. සංවිධානයක් සිය සේවාදායකයින්ගේ විශිෂ්ට කාර්යඵල සඳහා ගෙවනු ලබන ගෙවීම අපි හඳුන්වනවා දිරිදීමනා කියලා. එතකොට මේ වේතනයි දිරිදීමනයි වලට අමතරව බොහෝ සංවිධාන විවිධ ප්‍රතිලාභ සේවකයන් සඳහා ලබා දෙනවා. ඒවා අපි අනිකුත් ප්‍රතිලාභ යටතේ හඳුන්වනවා. විශේෂයෙන් සේවාදායකයන්ගේ ජීවන තත්ත්වයේ ඉහළ නංවාලීම සඳහා ලබා දෙන ඕනෑම ආකාරයේ පහසුකමක් මේ අනිකුත් ප්‍රතිලාභ යටතේ අපිට පෙළගස්වන්න පුළුවන්. ඒ අනුව අපි බලමු ආයතනයක මූලික ගෙවීම වන මේ වැටුප් ගෙවීම ගණනය කරන ක්‍රම මොනවද කියලා. සංවිධානයක් තුළ එහි ස්වභාවය අනුව විවිධ වැටුප් ගෙවීමේ ක්‍රම පාවිච්චි කරනවා. එකක් තමයි කෑලි වැටුප කියන එක. මේ කෑලි වැටුප කියන්නේ සේවකයෙක් නිම කරන ඒකක ප්‍රමාණය පදනම් කරගෙන සිදු කරන ගෙවීමයි. මෙහිදී සේවකයාගේ දායකත්වය ඉහළ යනවා. මොකද ඔහු වැඩි නිෂ්පාදන ඒකක ප්‍රමාණයක් නිම කරන්න බලාපොරොත්තු වෙනවා ඒකක ප්‍රමාණයට වැටුප හදන නිසා. දෙවෙනි එක කාල වැටුප. මේ කාල වැටුප කියන්නේ යම් කාර්යයක් කිරීමට යම් කාලයක් ගත වෙන නිසා ඒ කාලය පදනම් කරගෙන අදාළ සේවකයන්ට ගෙවීම් කරන එකයි. බොහෝ වෙලාවට සේවා පැයකට නිශ්චිත ගෙවීමක් කිරීම මෙහිදී සිද්ධ වෙනවා. තුන්වෙනි එක තමයි සමතල වැටුප කියන එක. මේකෙදී නිශ්චිත වැටුපක්, ඒ කියන්නේ මාසපතා සතිපතා ස්ථීරව ගෙවීම සිද්ධ වෙනවා. නමුත් මේ ක්‍රමේ තියෙන ප්‍රධාන දුර්වලතාවයක් තමයි සේවකයන් තමන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳව මේ ක්‍රමේදී සැලකිලිමත් වන්නේ නැහැ. නිශ්චිත ප්‍රමාණයක වැටුපක් හැම මාසෙම සතිපතා හෝ ගෙවනු ලබනවා. මේ විදිහට සේවකයෙකුට වැටුප් තීරණය කරනකොට සලකා බලන සාධක කීපයක් තියෙනවා. එකක් තමයි රජයේ කම්කරු නීති රීති හා රෙගුලාසි. විශේෂයෙන් රජයේ රැකියාවක් වුවත් පෞද්ගලික මට්ටමේ රැකියාවක් වුණත් රජයේ විසින් ඉදිරිපත් කරලා තියෙන කම්කරු නීති රීති හා රෙගුලාසි වලට අනුකූලව අදාළ වැටුප් ගෙවීම සඳහා කටයුතු කරන්න වෙනවා. ඒත් එක්කම රටේ පවතින ජීවන මට්ටම, තරගකාරී ආයතනවල වැටුප් ප්‍රමාණයන්, අදාළ සේවකයාගේ අධ්‍යාපනය සහ වෘත්තීය සුදුසුකම් ඒත් එක්කම ආයතනයකට වේතන ගෙවීමට ඇති හැකියාව විශේෂයෙන් වෘත්තීය සමිතිවල බලපෑම රැකියාවේ පවතින අවදානම්කාරී බව හා සේවක ඵලදායිතාවයේ සලකලා සේවකයෙකුට වැටුප් තීරණය කරන්න පුළුවන්. ඒත් එක්කම සාධාරණ වැටුපක් නොගෙවන වෙලාවල් වලදී සංවිධානයකට මුහුණ පාන්න සිදුවන ගැටලු කීපයක් තියෙනවා. බොහෝ ආයතන තමන්ගේ සේවකයන් සඳහා සාධාරණ වැටුපක් නොගෙවීම මත ඇතිවන ගැටලු කීපයක් තියෙනවා. එකක් තමයි සේවක ඉල්ලීම් හා උද්ඝෝෂණ ඉහළ යන්න පුළුවන්. එහෙම වෙලාවට ආයතනයේ කටයුතු අඩපණ වෙනවා. බොහෝ විට වෘත්තීය සමිති කටයුතු ශක්තිමත් වෙන්න පුළුවන්. ඒත් එක්කම සේව්‍ය හා සේවකයා අතර තියෙන සම්බන්ධතාවයන් බිඳ වැටෙනවා. මේ බිඳ වැටීම මත සංවිධානයේ කාර්යක්ෂමතාවය හීන වෙනවා වගේම සංවිධානය තුළ පවතින නිෂ්පාදන ක්‍රියාවලිය පහළ යන්න පුළුවන්. ඒත් එක්කම සේවක පිරිවැටුම ඉහළ යාම හා සේවක ප්‍රවාසිතාව ඇති වෙනවා. මෙතන පුතාලා මතක තියාගන්න, සේවක පිරිවැටුම කියන්නේ සේවයට නොපැමිණීම. ඒක ඉහළ යන්න පුළුවන්. ඊළඟට සේවක ප්‍රවාසිතාවය කියන්නේ සේවකයන් සේවය අතහැර යාම. ඒක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වැටු වේතන ක්‍රමයක් ක්‍රියාත්මක කරනකොට මේ සඳහා ආයතනය වැඩි සැලකිල්ලක් දක්වනවා. ඒත් එක්කම මානව සම්පත් කළමනාකරුවෝ මේ වැටුප්පා වේතන ක්‍රමය ක්‍රියාත්මක කරනකොට වේතන කළමනාකරණය ක්‍රියාවලියක් විදිහට පියවර කීපයකින් ඉදිරිපත් කරනවා. ඒ අනුව වේතන කළමනාකරණ ක්‍රියාවලියේ පියවර විදිහට අපිට සලකන්න පුළුවන්. පළවෙනි එක රැකියා ඇගීම. රැකියා ඇගීම කියන්නේ එක් එක් රැකියාවල තියෙන සාපේක්ෂ වැදගත්කම තීරණය කිරීම සඳහා කරනු ලබන විධිමත් කටයුත්ත රැකියා ඇගීමක් විදිහට දක්වන්න පුළුවන්. සේවාදායකයන්ට සාධාරණ ගෙවීම් කිරීම පිණිස සංවිධානයේ විවිධ රැකියා ඒවායේ සාපේක්ෂ වැදගත්කම අනුව පෙළගස්සන එක මෙහිදී සිද්ධ කරනවා. දෙවැනි ක්‍රියාවලියේ දෙවැනි අදියර තමයි රැකියා මිලනය කියන එක. මේ රැකියා මිලනය කියන්නේ රැකියා ඇගීමකින් පස්සේ සාපේක්ෂ වැදගත්කම අනුව රැකියා ධූරාවලියක් සකස් කරන අතර මෙම රැකියා ධූරාවලියට ආරෝපණය කිරීමේ කටයුත්ත රැකියා මිලනය වෙනවා. මෙහිදී සෑම රැකියාවක් සඳහාම යෝග්‍ය වූ වේතනය සහතික කරනවා. හතරවෙනි එක තමයි පුද්ගලික වේතන ගැලපීම් කිරීම. මේකෙන් කියන්නේ එක් එක් පුද්ගලයාගේ දක්ෂතා, නිපුණතා, හැකියාවන් අනුව ඔහුගේ කාර්යභාරය, වගකීම්වල ස්වභාවය අනුව වේතන ගලපාලීමයි. පස්වෙනි එක පිරික්සුම හා තත්කාලීන කිරීම. මේකෙන් කියන්නේ සමාජීය තත්ත්වයන් හා ආරම්භක දේශපාලන තත්ත්වයන් මත පුද්ගලයන්ගේ වේතන සම්බන්ධ වෙනස්කම් කිරීමට කටයුතු කරන එකයි. ආයතනයකට තමන්ගේ සේවා ආයතනය සඳහා ගෙවීම් කළමනාකරණයේදී වැඩ ප්‍රමාණය අනුව වැටුප්පා වේතන නියම කරනු ලබනවා. නමුත් සේවකයෙකුට තම නියමිත වැඩ ප්‍රමාණය ඉක්මවා කටයුතු කරන අවස්ථාවලදී ආයතනයක් විසින් දිරි දීමනා ගෙවනු ලබනවා. ඒ අනුව මේ සංවේතන කළමනාකරණයේ ප්‍රධාන වැදගත්කම අපිට කරුණු දෙකකින් දක්වන්න පුළුවන්. එකක් තමයි නිවැරදි සංවේතන කළමනාකරණයක් සංවිධානයක් තුල පවතිනවා නම් ප්‍රධානම කරුණ වෙන්නේ සේවක අභිප්‍රේරණය ඇති වෙනවා. ඒකෙන් කියන්නේ සේවකයෝ තමන්ගේ කාර්ය කිසිදු බාධාවකින් තොරව පෙළඹ වීමෙන් සහ කැමැත්තෙන් ඉෂ්ට කරනවා. දෙවෙනි එක තමයි වඩා යෝග්‍ය අයදුම්කරුවන් අද්දවා ගැනීමට සංවිධානයේ හැකියාවක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ බොහෝ සේවකයෝ යම් ආයතනයක රැකියාවට අද්දවා ගැනීම සඳහා එහෙම නැත්නම් අදාළ රැකියාවට යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ සංවේතන කළමනාකරණය අනුව. මෙන්න වචනකින් කියනවා නම් තමන්ට ලැබෙන වැටු වේතන හා දිරිදීමනා අනුව. ඊළඟට අපි ඉගෙන ගන්නේ මානව සම්පත් කළමනාකරණයේ 9 වෙනි කාර්ය කාර්යඵල ඇගීම කියන එක. මොකද අපි මානව සම්පත් කළමනාකරණයට අදාළ වෙන කාර්යයන් ප්‍රධාන වශයෙන් 15ක් තියෙන බව පුතාල මතක තියාගන්න. ඒකෙන් අපි කතා කරන්නේ මේ 9 වෙනි කාර්ය කාර්යඵල ඇගීම කියන කොටස. සේවාදායකයා විසින් තමන්ගේ රැකියාව කෙතෙක් දුරට සාර්ථකව ඉටු කරනවාද කියන එක සොයා බලලා වාර්තා කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා කාර්යඵල ඇගීම කියලා. නැතිනම් නිශ්චිත කාලයකදී රැකියාවේ කටයුතු රාජකාරී හා වගකීම් සේවාදායකයා විසින් ඉටු කරනු ලබන ප්‍රමාණය නිශ්චය කිරීමට සාක්ෂි රැස්කිරීම හා භාවිතා කිරීම පිළිබඳ ක්‍රියාවලිය කාර්යඵල ඇගීම වෙනවා. අපි සරල වචනින් කිව්වොත් සේවකයෙකුට යම් කාර්යයක් කාර්යභාරයක් සහ වගකීම් ප්‍රමාණයක් දුන්නට පස්සේ අදාළ සේවකයා එම කාර්ය කොතෙක් දුරට සාර්ථකව ඉටු කරනවාද කියන එක සොයලා බලන එක සරලව අපි කාර්යඵල ඇගීම කියලා කියනවා. මේ කාර්යඵල ඇගීම තුළින් සේවා යෝජකයාට වගේම සේවා දායකයාට ප්‍රතිලාභ කීපයක් අත්වෙන්න පුළුවන්. මේකෙන් අපි මුලින් බලමු සේවා යෝජකයාට කාර්යඵල ඇගීමෙන් අත්වන වාසිය මොකක්ද කියලා. එකක් තමයි පුහුණු කිරීමේ අවශ්‍යතාවයන් අඳුන ගන්න පුළුවන්. කාර්යඵලයේ පහළ මට්ටමක තියෙනවා නම් ඔහුට තවදුරටත් පුහුණුව සඳහා අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒත් එක්කම අදාළ සේවකයා උසස් කරනවද, මාරු කරනවද, එහෙම නැත්නම් නියමිත ආකාරයට කාර්යඵලයට ළඟා වෙලා නැත්නම් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නවද කියන එක ඔහුට තීරණය කරන්න පුළුවන්. විශේෂයෙන් සංවිධානයක වැටුප් වර්ධන නිර්දේශ කිරීම පිළිබඳ තීරණ ගැනීමට සහ පරිවාස කාලය දික් කරනවද අවසන් කරනවද කියන එක පිළිබඳ තීරණ ගන්න මේ කාර්යඵල ඇගීම බොහෝ විට උදව් වෙනවා. ඒත් එක්කම සංවිධානයට තෝරගත් සේවකයාගේ සාර්ථකත්වයේ අසාර්ථකභාවය මැන බැලීම සඳහා කාර්යඵල ඇගීම යොදා ගන්නවා. ඊළඟට අපි බලමු කාර්යඵල ඇගීම තුළින් සේවාදායකයාට, ඒ කියන්නේ සේවකයාට අත්වන ප්‍රතිලාභ මොනවද කියලා. එකක් තමයි සේවක ඵලදායිතාවය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සේවක අභිප්‍රේරණය ඉහළ යනවා. තමන්ට පුහුණුවක් අවශ්‍යද නැද්ද කියන එක හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම සේවක ගැටලු හඳුනා ගන්න පුළුවන්. ඉදිරි කාලච්ඡේදය සඳහා සේවයේ සැලසුම් හා ඉලක්ක ඇති කර ගන්නත්, අනාගත උසස්සීම් සඳහා සුදුසුකම් ලැබීමටත් මේ කාර්යඵල ඇගීම උදව් වෙනවා. බොහෝ විට සේවකයෝ තමන්ගේ වැටුප්පා වේතන හා ප්‍රතිලාභ ඉහළ නංවා ගැනීමට මේ කාර්යඵල ඇගීම උදව් කර ගන්නවා. මේ නිසා ආයතනයක මේ කාර්යඵල ඇගීමෙන් සේවා යෝජකයාට වගේම සේවා දායකයාට ප්‍රතිලාභ අත් කර ගන්න පුළුවන්. සංවිධානය විවිධ ක්‍රම සකස් කරනවා මේ කාර්යඵල ඇගීම සඳහා. ඒ අනුව අපි බලමු මේ කාර්යඵල ඇගීමේ අරමුණු මොනවද කියලා. සංවිධානයක් කාර්යඵල අගයනකොට ප්‍රධාන අරමුණු දෙකක් මත කාර්යඵල අගයනවා. එකක් තමයි පරිපාලන අරමුණු, දෙවෙනි එක සංවර්ධන අරමුණු. මේකෙන් පරිපාලන අරමුණු කියන එකෙන් අදහස් කරන්නේ සේවකයාගේ පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කර ගැනීමට අවශ්‍ය සහාය ලබා ගන්න එක. මේකෙදී අවධානය යොමු කරන්නේ මිනිස් බල සැලසුම් කරණය, වැටුප්පා වේතන පරිපාලනය, උසස් වීම හා ස්ථාන මාරු කිරීම, විනය පරිපාලනය, ජන කරුණු සඳහා කාර්යඵල ඇගීමක් කරනවා. ඒත් එක්කම සංවර්ධන අරමුණු මත කාර්යඵල අගිනවා කියන්නේ සේවක සංවර්ධනය සඳහා අවශ්‍ය කරන තොරතුරු ලබා දීම මේකෙන් අපේක්ෂා කරනවා. විශේෂයෙන් සේවකයන්ගේ පුහුණු අවශ්‍යතා අඳුනගන්න එක, සේවක ඵලදායිතාවයේ නම්වාලීම, සේවකයන් මෙහෙයවන්න සහ කාර්මික සම්බන්ධතාවයන් වර්ධනය කර ගැනීමේ සංවර්ධන අරමුණු මත කාර්යඵල ඇගීම සංවිධානයක් විසින් ඉෂ්ට කරනවා. ඊළඟට අපි බලමු මේ කාර්යඵල ඇගීමට අදාළ වෙන ප්‍රධාන කාර්යයන් මොනවද කියලා. එකක් තමයි කාර්යඵල ඇගීමේ පරමාර්ථ ස්ථාපනය. දෙක, කාර්යඵල ඇගීමේ ප්‍රතිපත්ති සැකසීම. තුන්වෙනි එක, කාර්යඵල මැනීමට අවශ්‍ය ප්‍රමිති සකස් කිරීම. හතර, කාර්යඵල මැනීමේ ක්‍රමයක් තෝරා ගැනීම. පහ, ඇගීමේ ක්‍රියාපටිපාටි හා ආකෘති පත්‍ර සැකසීම. හය, ඇගීම් කරන්නන් පුහුණු කිරීම, ඇගීම සහ ඇගීමේ ප්‍රතිඵල සාකච්ඡා කරලා අවශ්‍ය තීරණවලට එළඹීම. ඒ තමයි කාර්යඵල ඇගීමට අදාළ වන කාර්යයන් විදිහට අපි සැලකන්නේ. බොහෝ සංවිධාන මේ කාර්යඵල ඇගීම සාර්ථකව ඉෂ්ට කරත් සමහර ආයතනවල මේ කාර්යඵල ඇගීම අසාර්ථක වෙන්න හේතු කීපයක් තියෙනවා. මේ විදිහට මේ කාර්යඵල ඇගීම අසාර්ථක වීමට හේතු විය හැකි කරුණු විදිහට අපිට කියන්න පුළුවන් ප්‍රධානම එක, කළමනාකරුවන්ටයි සේවකයන්ටයි මේ කාර්යඵල ඇගීම පිළිබඳ අවබෝධයක් නැති එක. ඊළඟට සේවකයන් හා සුපරීක්ෂකයන් අතර සුහදතාවයක් නැතිවීම. එක්කො නැතිවීම, එහෙම නැත්නම් අඩුවීම. ඒ වගේ වෙලාවට මේ කාර්යඵල ඇගීම පුද්ගල බද්ධ වෙන්න පුළුවන්. ඒත් එක්කම කළමනාකරණ මට්ටම් හා සේවක සංඛ්‍යාව විශාල වෙනකොට ආයතනයේ විශාල පිරිවැයක් දරන්න වෙනවා මේ සමස්ත ආයතනය තුල කාර්යඵල ඇගීමක් සිද්ධ කරන්න. ඒත් එක්කම පසුගිය වර්ෂවල කාර්යඵල ඇගීමලට යහපත් ප්‍රතිචාර නොලැබීම නිසා සේවකයන් තුල මේ කාර්යඵල අගයන එක පිළිබඳ විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. එහෙම විශ්වාසයක් නැතුව කාර්යඵල ඇගිවුවොත් එහෙම ඒකෙන් අසාර්ථකභාවයක් සංවිධානයේට ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ සංවිධානයේ කාර්යඵල ඇගීම විධිමත් හා අවිධිමත් විදිහට සිද්ධ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වැඩ කරන කාලය තුල සේවකයාගේ කාර්යඵල පිළිබඳව ප්‍රධානියා විසින් කරනු ලබන නිරන්තර තක්සේරුව අවිධිමත් කාර්යඵල ඇගීම වෙනවා. සේවාදායකයාගේ කාර්යඵල නියමානුකූලව, එහෙම නැත්නම් ක්‍රමානුකූලව ඇගීමට යොදනු ලබන ක්‍රම විධිමත් කාර්යඵල ඇගීමක් වෙනවා. ඒ අනුව සංවිධානයක ඉන්න මානව සම්පත් කළමනාකරු දැනගන්න ඕන සංවිධානයට ගැලපෙන කාර්යඵල ඇගීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න. ඊළඟට තියෙන්නේ මේ කාර්යඵල ඇගීමෙන් පස්සේ සිද්ධ කරන මානව සම්පත් කළමනාකරණ කාර්ය විදියට සැලකෙන පුහුණුව හා සංවර්ධනය කියන එකයි. කාර්යඵල ඇගීමෙන් පස්සේ ඒ සඳහා පුහුණුව හා සංවර්ධනය යොදා ගන්නවා. මේ තුලින් කාර්යඵල නංවාගත හැකිවන්නේ එකක් තමයි රැකියාවට සම්බන්ධ දැනුම ලබා දීම. දෙවැනි එක, රැකියාවට සම්බන්ධ කුසලතා ලබා දීම. තුන්වැනි එක, මනා සංවිධාන ක්‍රියාකාරීත්වයට හිතකර වන්නා වූ ආකල්ප ජනිත කිරීම. බොහෝ ආයතන තමන්ගේ ආයතනයට අදාළ වන සේවකයන්ව කාර්යඵල ඇගීමෙන් පස්සේ වඩා සාර්ථක සේවකයෙක් බවට පත්කිරීම සඳහා මේ පුහුණුව හා සංවර්ධනය කියන කාර්ය යොදා ගන්නවා. ඒකෙදී මේ පුහුණුව කියන එකෙන් අදහස් කරන්නේ නිශ්චිත කාර්ය සාධනයක් සඳහා සේවකයන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප නංවාලීම සඳහා වන ක්‍රමවත් ක්‍රියාවලියක් විදිහට පුහුණුව හඳුන්වන්න පුළුවන්. සංවර්ධනය කියලා කියන්නේ සේවකයන්ගේ වර්තමාන තත්ත්වයට වඩා අනාගත ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගයක් වෙනවා. ඒ අනුව පුහුණුව කියන එක බොහෝ දුරට කළමනාකරණ නොවන සේවකයන්ට රැකියාව ආශ්‍රිත දැනුම, කුසලතා, ආකල්ප ලබා දීම සඳහා යොදා ගන්නවා. වර්තමාන රැකියාවේ කටයුතු රාජකාරී හා වගකීම් ඉටු කිරීමට සේවකයා සූදානම් කිරීම මේ තුලින් සිද්ධ කරනවා. පුහුණුව කියන්නේ කෙටි කාලීන වැඩසටහන. විශේෂයෙන් මේ පුහුණුව මගින් මෙහෙයුම් කටයුතු වලට අවශ්‍ය දැනුම හා කුසලතා ලබා දීම සිද්ධ කරනවා. විශේෂයෙන් මේ පුහුණුව සඳහා යන පිරිවැය සාපේක්ෂව අඩුයි. ඒ වගේම තරමක පටු පරාසයක වැඩසටහනක් විදිහට පුහුණුව හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ සංවර්ධනය කියන එක විස්තර සහිතව මොකක්ද කියලා. අපි කිව්වා සංවර්ධනය කියන්නේ සේවකයෙක්ගේ අනාගත ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න ගන්න ක්‍රියාමාර්ගයක් කියලා. විශේෂයෙන් කළමනාකරණ සේවකයන්ට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප ලබා දීම සංවර්ධනයේදී සිද්ධ කරනවා. අනාගත රැකියා අවශ්‍යතා ඉටු කිරීමේ පෙර ක්‍රියා දැක්වීමක් විදිහට සංවර්ධනය හඳුන්වන්න පුළුවන්. මේක අඛණ්ඩව පවත්වාගෙන යන දිගු කාලීන වැඩසටහනක් වෙනවා. බොහෝ විට සංකල්පනාත්මක කුසලතා ලබා දීම මේ තුලින් සිද්ධ කරනවා. සාපේක්ෂව වැඩි පිරිවැයක් දැරුවත් ඉතා පුළුල් පරාසයක දිව යන වැඩසටහනක් විදිහට සංවර්ධනය හඳුන්වන්න පුළුවන්. සංවිධානයක් තුළ මේ විදිහට පුහුණුව හා සංවර්ධනය තුළින් සේවා යෝජකයාට හා සේවකයාට අත්වන ප්‍රතිලාභ කීපයක් තියෙනවා. සේවා යෝජකයාට, ඒ කියන්නේ ආයතනයට අත්වන ප්‍රතිලාභ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ යාම, සේවකයන් අතින් සිද්ධ වෙන වැරදි පහළ මට්ටමකට යාම, විශේෂයෙන් පුහුණු සේවකයන් තුලින් ඔවුන්ගේ කාර්ය සාධනය වර්ධනය කරගන්න පුළුවන්, ඒත් එක්කම සුපරීක්ෂණය සඳහා ගතවන කාලය අඩුයි, පුහුණු වෙච්ච සේවකෙක් හා සංවර්ධනය වෙච්ච සේවකෙක් නිරන්තරයෙන් රැකියාවට එනවා, වැඩිට එන්නේ නැති ප්‍රමාණය අඩුයි, ඒත් එක්කම තමන් කරන කාර්යභාරය අතහැරලා යන්නේ නැහැ. ඔහු හැම වෙලේම තමන්ගේ දැනුම හා කුසලතා වලින් යාවත්කාලීන වෙනවා. ඒත් එක්කම සේවා දායකයාට අත්වන ප්‍රතිලාභ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් එකක් රැකියා තෘප්තිය වැඩි වෙනවා. ඒ වගේම උසස් සීම් ලබා ගැනීමට තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩි, කාර්ය සාධනයේ උසස් වෙනවා, සේවකයාගේ වෘත්තීයමය වටිනාකම වැඩි වෙනවා, නව කුසලතා අත්හදා බැලීමට සේවාදායකයා පෙළඹෙනවා. බොහෝ සංවිධාන මේ සේවකයන් පුහුණු කිරීම සඳහා හා සංවර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රම යොදා ගන්නවා. ඔවුන් එම ක්‍රම තුළින් තමන්ගේ ආයතනයට ගැලපෙන ක්‍රමය තෝරා ගැනීමට කටයුතු කරනවා. එන් කීපයක් තමයි ආධුනිකත්ව පුහුණුව, රැකියාව තුළින් පුහුණුව, රැකියාවන් අතර මාරු කිරීම, භූමිකා රංගනය, තව සමහර සංවිධාන පුහුණු හා සංවර්ධන වැඩසටහන් පවත්වනවා, ප්‍රායෝගික පැවරුම් ලබා දෙනවා, ආකෘතික පුහුණුව, සංවිධිතා පුහුණුව, සිද්ධි අධ්‍යයනය, කළමනාකාරීත්ව ක්‍රීඩා, සංවේදිතා පුහුණුව යනාදී විවිධ පුහුණු වීමේ ක්‍රම යොදා ගන්න පුළුවන් සංවිධානයේ ස්වභාවය අනුව. සේවකයන් පුහුණු කරන්න යොදා ගන්න ප්‍රධාන ක්‍රම දෙකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් රැකියාව තුළින් පුහුණුව හා රැකියාවෙන් පරිබාහිරව පුහුණුව කියන එක. මේකෙදී රැකියාව තුළින් පුහුණුව කියන්නේ රැකියාව සම්බන්ධ කටයුතු, වගකීම්, රාජකාරී අනාදිය ඉටු කිරීමට ප්‍රායෝගිකව යොමු කිරීම මේ රැකියාව තුළින් පුහුණුව කියලා කියනවා. මේකේ තියෙන වාසිය තමයි රැකියාව මත පුහුණුව ලැබීම නිසා අත්දැකීම් ලැබෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒත් එක්කම සේවකයාගේ ආත්ම විශ්වාසය වර්ධනය වෙන්න පුළුවන්. මේ ක්‍රමයෙන් ආයතනයේ අනිකුත් සේවකයන් පිළිබඳව වගේම ආයතනයේ පරිසරය පිළිබඳවද සේවකයන් හුරු වෙනවා. රැකියාවට පරිබාහිරව, ඒ කියන්නේ පිටතින් කරන පුහුණුව තුළින් විද්‍යාත්මක හා න්‍යායාත්මක දැනුම පුහුණුවට ඇතුළත් කරගන්න පුළුවන්. සමහර රැකියාවල් සඳහා මේ පුහුණු ක්‍රමය අත්‍යවශ්‍ය වුවත් අදාළ සේවක අපේක්ෂකයන් ආයතනවල පුහුණුව සඳහා මේ ක්‍රමය තුළින් අවශ්‍ය පහසුකම් සපයලා දෙනවා. විශේෂයෙන් තමන්ගේ ආයතනයේ පුහුණුව සඳහා පහසුකම් නොමැති අවස්ථාවලදී මේ ආකාරයට රැකියාවෙන් පරිබාහිරව පුහුණුව සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු මේ පුහුණුව හා සංවර්ධනයට අමතරව සේවක ඵලදායිතාවයේ කෙරෙහි බලපාන ප්‍රධාන සාධක මොනවාද කියලා. එකක් තමයි නායකත්වය හා කළමනාකාරීත්වය, දෙක සංනිවේදනය, තුන රැකියා සුරක්ෂිතභාවය, හතර අන්තර්පුද්ගල සම්බන්ධතා, පහ වැඩ පරිසරයේ හෙවත් වටා පිටාව, අවසානයේදී සේවක අභිප්‍රේරණය තුළින් රැකියා වර්ධනයට ඇති ඉඩ ප්‍රස්ථා සලකා බලමු. ඊළඟට මේ මානව සම්පත් කළමනාකරණයේ 11 වෙනි කාර්ය විදිහට සලකන සේවක චලන, එහෙම නැත්නම් සේවක වෙනස් කිරීම කියන්නේ මොකක්ද කියලා බලමු. දැන් පුතාල දන්නවා අපි මුලින්ම කාර්යඵල ඇගෙව්වට පස්සේ බලනවා අදාළ සේවකයාව පුහුණු කරන්න ඕනද සංවර්ධනය කරන්න ඕනද කියලා. ඒ පුහුණුව හා සංවර්ධනය තුළින් තීරණයක් ගන්න පුළුවන් සේවක චලන, එහෙම නැත්නම් සේවක වෙනස් කිරීම සිද්ධ කරනවද නැද්ද කියන එක පිළිබඳව. මේකෙදී මේ සේවාදායක චලන විදිහට හඳුන්වන්නේ සේවාදායකින්ගේ, එහෙම නැත්නම් සේවා නියුක්තියේ ඇතිවන වෙනස්කම්. විශේෂයෙන් සේවාදායක චලන හේතු කරගෙන ව්‍යාපාර ආයතනයක් කටයුතු වලට බාධාවක් නොවන ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මානව සම්පත් කළමනාකරණයේ වගකීම වෙනවා. බොහෝ වෙලාවට මේ සේවක චලන හේතුවෙන් සමස්ත ආයතනයේ කාර්ය සාධනයට බලපෑමක් සිද්ධ වෙයි කියලා හිතන නිසා එසේ නොවන්න වග බලා ගන්න මානව සම්පත් කළමනාකරු දැනගන්න ඕන. මේ සේවක චලන සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් සේවකයන් උසස් කිරීම, දෙක මාරු කිරීම, තුන තනතුර පහත හෙලීම, හතර සේවයේ නවතාලීම, පහ රැකියාවෙන් ඉවත් කිරීම, හය සේවය අවසන් කිරීම සහ සේවයෙන් පහ කිරීම කියන කොටස. ඊළඟට අපි බලමු මේ විදිහට යොදා ගන්න මේ ක්‍රමවලින් සේවෙන් උසස් කිරීම කියන්නේ මොකක්ද කියලා. උසස් කිරීම විදිහට හඳුන්වන්නේ සේවකයා දැනට දරන තනතුරට වඩා ඉහළ තනතුරකට පත් කරන එකයි. පෙරට වඩා වැඩි කාර්යයක් වගකීම් හා බලතල ප්‍රමාණයක් ඔහුට ලැබෙන අතර ආයතනයේ තුල පෙරට වඩා ඉහළ පිළිගැනීමක් ඇති වෙනවා. සේවකේ මේ ආකාරයට උසස් කිරීමේදී සලකා බලන ප්‍රධාන නිර්ණායක කීපයක් තියෙනවා. එකක් ජේෂ්ඨත්වය. ජේෂ්ඨත්වය කියන්නේ සේවකේ සේවය කරලා තියෙන කාල සීමාව. මෙහිදී අදාළ සේවකයාගේ රැකියාවේ පෞරුෂත්වය දෙපාර්තමේන්තුවේ හා සංවිධානයේ ජේෂ්ඨත්වය සලකලා බලලා ඒ අනුව අපි රැකියාවට අදාළව උසස් කිරීම සිද්ධ කරනවා. දෙවැනි එක තමයි කුසලතාවය හා යෝග්‍යතාවය කියන එක. ආයතනයේ සාර්ථකත්වය සඳහා සේවකයාගේ ඇති දායකත්වය හෙවත් වටිනාකම මෙහිදී සලකා බලනවා. එනම් සේවකයේ වැඩිට පැමිණීම, පක්ෂපාතිත්වය, කාර්ය සාධනය, විනය, චර්යාව යනාදී කරුණුවල එකතුවක් ලෙස කුසලතාවය අපිට දක්වන්න පුළුවන්. උසස් කිරීම සඳහා යොදාගන්න තුන්වෙනි ක්‍රමය තමයි විශේෂ ළඟාකර ගැනීම කියන එක. මේකෙන් කියන්නේ සේවකයා විසින් අත්පත් කරගෙන තියෙන ජාතික සම්මාන, කුසලතා සම්මාන, ජනාදී සම්මාන මත උසසීම් ලබා දෙන එකයි. හතරවෙනි එක අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්. විශේෂයෙන් පශ්චාත් උපාධි, ජාතික වෘත්තීය ආයතනයන්හි සමාජිකත්වය යන ආකාරයේ සුදුසුකම් සලකල බලලා අදාළ සේවකයාට උසසීම් ලබා දෙන්න කටයුතු කරනවා. සේවක චලනවල දෙවෙනි එක තමයි මාරු කිරීම කියන්නේ. මාරු කිරීමක් විදිහට අපි සලකන්නේ කිසියම් රැකියාවක නිරත සේවකයෙකු ඊට සමාන මට්ටමේ වෙනත් රැකියාවකට විතැන් කිරීම මාරු කිරීම විදිහට හඳුන්වන්න පුළුවන්. මෙහිදී බලතල, වගකීම්, කාර්යභාරය හා වේතනවල කිසිදු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මාරු කිරීම සේවක ඉල්ලීම මත ප්‍රතිපත්තිමය මතුවීමක් ලෙස හෝ විනය ක්‍රියාමාර්ගයක් ලෙස දක්වන්න පුළුවන්. මේ ක්‍රමය තිරස් අතට සිදුවන කටයුත්තක්. රැකියාවෙන් රැකියාවකට වෙනත් ස්ථානයකට, එහෙම නැත්නම් කාර්යාලයේ ඉඳලා වෙනත් කාර්යාලයකට මේ ආකාරයට මාරු කරන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි තනතුර පහත හෙලීම. සේවකයෙක්ගේ විනය ප්‍රශ්නයක් හේතුවෙන් සේවකයා දැරූ තනතුරට වඩා පහළ තනතුරකට පත්කිරීම තනතුර පහත හෙලීම වෙනවා. මෙහිදී ඔහුගේ කාර්ය සාධනය, වගකීම්, වැටුප් පරිමාණ, බලතල අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. සේවක චලනවලදී හතරවෙනියට යොදාගන්නේ සේවය නවතාලීම. තාවකාලිකව සේවකයෙකුගේ සේවය නතර කිරීමට සිදුවීම සේවය නවතාලීම වෙනවා. විශේෂයෙන් කලමනාකාරීත්වයට පාලනය කරන්න බැරි කරුණක් නිසා මේ සේවය නවතාලීම සිද්ධ කරන්න වෙනවා. උදාහරණයක් විදිහට කම්හලේ නඩත්තුව, යන්ත්‍ර අඩපණවීම, ඉල්ලුම අඩුවීම, කම්හලේ නව ස්ථානයකට රැගෙන යාම වැනි සාධක මේකට හේතු වෙන්න පුළුවන්. ආයතනයක් යථා තත්ත්වයට පත්ුණාට පස්සේ සේවකයා රැකියාව සඳහා නැවත කැඳවීමට හැකියාවක් ඇතිව මෙසේ සේවයේ නවතාලීම බොහෝ වෙලාවට සිද්ධ කරනවා. පස්වෙනි ක්‍රමය තමයි රැකියාවෙන් ඉවත් වීම කියන එක. වෙනත් ආයතනයක අලුත් රස්සාවක් බාර ගැනීමට හෝ වෙනත් හේතුවක් නිසා සේවකේ රැකියාවෙන් අස්වී යාමට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ විදිහට ඉවත්ව යනවා නම් සේවකයා ඒ බව කල් තියා අදාළ ආයතනයට දැනුම් දෙන්න වෙනවා. මෙහෙම දැනුම් දෙන්න වෙන්නේ ඔහුගෙන් ඇබෑර්තු වන තනතුර සඳහා අලුතෙන් සේවකයෙක් බඳවා ගැනීමට කිසියම් කාලයක් අවශ්‍ය වන නිසායි. මෙය සේවකයාගේ යුතුකමක් ලෙස සලකන අතර ඇතිවන පුරප්පාඩුව සඳහා වෙනත් සේවකයෙකු බඳවා ගැනීමට ගතවන කාලය දැනුම් දිය යුතු කාලය ලෙස හඳුන්වනවා. ඒ අපි කතා කළේ රැකියාවෙන් ඉවත් වීම කියන එක. 6 වෙනියට තියෙන්නේ රැකියාවෙන් ඉවත් කිරීම හෝ සේවය අවසන් කිරීම කියන කොටස. සේවය අවසන් කිරීම කියලා කියන්නේ සේවා යෝජකයා විසින් සේවකයෙකුගේ සේවය සම්පූර්ණයෙන්ම නතර කිරීම කියන එකයි. මේ විදිහට වුණහම සේවකයා හා ආයතනයේ අතර පවතින සම්බන්ධය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. මෙසේ සේවය අවසන් කිරීමට සිදුවිය හැකි සාධක අතර එකක් තමයි ආයතනයේ සමහර අංශ වහලා දාන්න පුළුවන්. ආයතනයට නව තාක්ෂණික ක්‍රමයක් උපයෝගී කරගන්න පුළුවන්. ආයතනය සම්පූර්ණයෙන්ම යාන්ත්‍රීකරණය වෙන්න පුළුවන්. ඒත් එක්කම ආයතනයට ප්‍රමාණවත් ආදායමක් නොලැබී යන්න පුළුවන්. මේ හේතු නිසා සේවකයෙකු තව දුරටත් ආයතනයට අවශ්‍ය නොවෙන්න ඉඩ ලැබෙනවා. ඒ සඳහා සාධාරණ හේතු ආයතනයෙන් ඉදිරිපත් කරලා සේවකයාගේ සේවය අවසන් කරන්න පුළුවන්. මේ විදිහට ඉවත් කිරීමක් සිදු කරනකොට සේවකයාට කිසියම් ගෙවීමක් සිදු කිරීමද අවශ්‍ය වෙනවා. සේවකයෙකු ආයතනයෙන් ඉවත් කිරීමේදී ඔහුට සාධාරණ කාලයක් ලබා දෙන්න ඕන ඒ සඳහා. ඒට හේතුව අදාළ සේවකයාට නව රැකියාවක් සොයා ගැනීමට කාලය සැපීමට අවශ්‍ය වෙන නිසා. මේ සඳහා බලපාන කම්කරු නීතිය විදිහට අපිට සලකන්න පුළුවන් සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත. ඒකට අනුව සේවකෙක් අයින් කරනවා නම් කල්තියා ඒ බව සේවකයාට දැනුම් දෙන්න ඕන. බොහෝ වෙලාවට සේවකයෙකු ඉවත් කරන්න ආයතනයකට සිදුවිය හැකි අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි සේවකයාගේ ඉල්ලීම මත. මේ සේවකයාගේ ඉල්ලීම කියලා කියන්නේ සේවකයා විදේශගත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් රස්සාවකට යන්න පුළුවන්, විවාහ වීම මත ඉල්ලාස් වෙන්න පුළුවන්. නමුත් මේ මොන ක්‍රමයකට ඉල්ලාස් වෙන්න සිදුවත් ඒ පිළිබඳව කල්තියා ආයතනයට දැනුම් දෙන්න වෙනවා. ඒක. අනිත් එක තමයි පරිවාස කාලය අසාර්ථක වීම. මේ විදිහට සේවකයාට දුන්න පරිවාස කාලය හරියට කරගන්න බැරි වුණොත් සේවකයෙකු ඉවත් කිරීමට ආයතනයට සිද්ධ වෙනවා. ඒ වගේම සේවකයාගේ අනිසි හැසිරීම, විශේෂයෙන් විනය විරෝධී කටයුතු සහ ආයතනයට අදාළ සේවකයා විවිධ හේතු මත අනවශ්‍ය වෙන්නත් පුළුවන්. සමහර සේවකයෝ ආයතනයේ දේපළ වංචා කිරීම වැනි විසමචාරවල යෙදීම නිසා අයින් කරන්න පුළුවන්. වැරදි හැසිරීම්, ඒ කියන්නේ බීමත්කම, වැරදි ආකල්ප, අභ්‍යන්තර ගැටුම්, ඒ වගේ දේවල් ඇති කරගත්තොත් එහෙම විශේෂයෙන් ඒ තුළින් සේවා කටයුතු නිසි පරිදි ඉටු කළේ නැත්නම් සේවකයෙකු ආයතනයෙන් ඉවත් කරන්න මානව සම්පත් කළමනාකරුට බලයක් තියෙනවා. ඊළඟට අපි බලමු සේවක චලනවල ඊළඟ කොටස 7 වෙනි කාර්ය විදිහට අපි සලකන්නේ සේවයෙන් පහ කිරීම කියන එකයි. මේ සේවයෙන් පහ කිරීම කියන්නේ
විනය හේතුවක් මත සේවකයෙකු ස්ථීරවම සේවයෙන් නිරපා හරිනවා නම් අපි හඳුන්වනා එක සේවයෙන් පහ කිරීම කියලා. සේවකෙක් විසින් සිද්ධ කරන වැරදි ක්‍රියාවක් හේතුවෙන් දැනුම් දීමකින් තොරව ක්ෂණිකව සේවයෙන් ඉවත් කරන්න පුළුවන්. එය සේවකයාට දඬුවමක් විදිහට සලකනවා. මේ විදිහේ සේවයෙන් පහ කිරීම පිළිබඳව සාධාරණ නොවේ කියලා සේවකයා හිතනවා නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්න සේවකයෙකුට ඕනම වෙලාවක හැකියාවක් තියෙනවා. සාධාරණ හේතුවක් නොමැතිව සේවකයෙකු පහකරට පස්සේ ඊට එරෙහිව ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා සේවකයෙකුට. මොකද ඒකට හේතුව යම් සේවකයෙකු හදිසියේ සේවයෙන් පහකරනවා නම් අනිවාර්යයෙන්ම මානව සම්පත් කළමනාකරු හෝ සේවා යෝජකයා ඒ පිළිබඳව දැනුම් දෙන්න ඕන ඇයි ඔබව සේවයෙන් අයින් කරන්නේ කියන එක පිළිබඳව. ඒ විදිහට ඉදිරිපත් කරපු හේතුව සාධාරණ නොවන වෙලාවකදී සේවකයෙකුට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. එකක් තමයි සේවකයා කිසියම් වෘත්තීය සමිතියක සමාජිකයෙක් නම් ඒ වෘත්තීය සමිතිය හරහා සේවකයාගේ පහකිරීම පිළිබඳව කම්කරු විනිශ්චය සභාවට අභියාචනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට කම්කරු විනිශ්චය සභාව එම ඉල්ලීම පරීක්ෂණයට භාජනය කරලා සේවකයාගේ ඉවත් කිරීමට හේතු සාධාරණ බව තහවුරු වුණොත් හෝ එහෙම නැත්නම් සේවකයා ඉවත් කිරීම අනවශ්‍ය විදිහට කරලා තියෙනවා කියන එක තහවුරු වුණොත් සේවා යෝජකයාට කියන්න පුළුවන් සේවකයා නැවත සේවයට ගැනීම හෝ සේවකයාට වන්දි මුදලක් ගෙවීමට නියෝග කරන්න පුළුවන්. සේවකයාට සේවයෙන් පහ කිරීම පිළිබඳව සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න බැරි වුණොත් ආයතනයට ගෙවන්න ඕන වන්දි මුදල් හා අනිකුත් ගාස්තු ගෙවන්න ඔහුට එකඟ වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා කම්කරු විනිශ්චය සභාව අදාළ පැමිණිල්ල විභාග කරාට පස්සේ සාධාරණ නම් සේවකයාගේ දුක් ගැනවිල්ල සාධාරණ නම් ඔහුට නැවත සේවයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වන්දි මුදලක් ගෙවන්න නියෝග කරන්න පුළුවන්. නමුත් ඒක අසාධාරණයි. ඔහු කරේ වැරදි වැඩේ හරි කියන එක පිළිබඳව ආයතනය ඔප්පු කරොත් එහෙම සේවකයාට සිද්ධ වෙනවා ආයතනයට වන්දි මුදල් හා අනිකුත් ගාස්තු ගෙවන්න. ඔය අපි කතා කරේ සේවක චලන සිද්ධ වෙන ක්‍රම මොනවාද කියලා. එතකොට ආයතනයක් මේ සේවක චලන සඳහා විවිධ ක්‍රම යොදා ගන්නවා. ඊළඟට බලමු අපි මානව සම්පත් කළමනාකරණේ 12 වෙනි කාර්ය විදියට සලකන සේවක විනය කළමනාකරණේ කියන එක. මොකද ඒකට හේතුව ඕනම සංවිධානයක සාර්ථකත්වයේ රඳා පවතින්නේ ඒ සංවිධානය තුළ පවතින සේවක විනය කළමනාකරණය මත. ව්‍යාපාර සංවිධානයක් ස්ථාපිත කරලා තියෙන නීති රීතිවලට අනුමත වන ආකාරයට සේවකයන්ගේ චර්යාව හැඩගැස්වීම අපි හඳුන්වනවා සේවක විනය කළමනාකරණය කියලා. මේ කාර්ය සඳහා යෝග්‍ය විනය නීති රීති පද්ධතියක් සංවිධානය කිරීම ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම විනය කළමනාකරණයේදී සිද්ධ වෙනවා. අපි විනය කියලා කියන්නේ ව්‍යාපාර සංවිධානයක් විධිමත්ව නීත්‍යානුකූලව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන සම්මතයන් එහෙමත් නැත්නම් සේවා යෝජක අපේක්ෂිත සේවාදායකයාගේ චර්යාව හෙවත් අපේක්ෂිත හැසිරීම කියන එකයි. එහෙම නැත්නම් සේවාදායකයාගේ යහපත් හැසිරීම නැතහොත් ශික්ෂණය අපි විනය කියලා හඳුන්වනවා. මේ විනය කළමනාකරණය ආයතනයකට වැදගත් වෙන අවස්ථා කීපයක් තියෙනවා. එකක් තමයි සේවකයන් අතර ගැටුම් මතභේද අවම කරගන්න පුළුවන් සේවක විනයක් තියෙනවා නම්. ඒත් එක්කම සේවකයන් හා සේවා යෝජකයන් අතර පවත්නා මතභේද මේ තුලින් අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම ආයතනයේ සතු මානව සම්පත පාලනය කිරීම මගින් උපරිම ඵලදායිතාවයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. විශේෂයෙන් සංවිධානයේ නීති රීති හා රෙගුලාසිවලට අනුව සේවක හැසිරීම පවත්වාගෙන යන්න විනය කළමනාකරණය උදව් වෙනවා. සංවිධානයක් තුළ අපේක්ෂිත සේවක කාර්ය සාධනය අඛණ්ඩව පවත්වාගෙන යා හැකිවන්නේ මේ විනය කළමනාකරණය මතයි. නමුත් බොහෝ ආයතන පවත්වාගෙන යනකොට මේ ආයතනයේ ඉන්න සේවකයන් තුළින් විනය විරෝධී ක්‍රියාවන් ඇති වෙන්න පුළුවන්. මේ විනය විරෝධී ක්‍රියාවන් විදිහට අපි හඳුන්වන්නේ ආයතනයේ පෞද්ගලික තොරතුරු වෙනත් ආයතනවලට ලබා දීම, අනිකුත් සේවකයන් එක්ක රණ්ඩු ඇති කර ගැනීම, ප්‍රමාද වී හිතාමතාම වැඩට පැමිණීම, අවසරයකින් තොරව වැඩට නොපැමිණීම, ඒ කියන්නේ දන්වන්නේ නැතුව නිවාඩු ගන්නවා, රැකියාව කරන අතරතුර නිදා ගැනීම, ඒත් එක්කම රැකියා කටයුතු පිළිබඳ නොසලකිලිමත්කම, අවසරයකින් තොරව රැකියාවෙන් බැහැරවීම, සේවා ස්ථානීය තුල අනිසි හැසිරීම ආයතනයක් ස්ථාපිත කරලා තියෙනවා නම් යම් ආරක්ෂිත හා සෞඛ්‍ය ක්‍රම ඒවාට බාධා වන විදිහට හැසිරීම, සමහර සේවකයෝ ව්‍යාජ අසනීප තත්ත්වයන් ගන්නවා, මුදල් වංචා කරනවා, අල්ලස් ගැනීම් කරනවා, ප්‍රධානීන්ට හා තමන්ගේ අනිකුත් සේවකයන්ට අපහාස කරනවා සහ ආයතනයේ දේපළවලට හානි කරනවා. ඕවා තමයි අපි ආයතනික සිදුවෙන්න පුළුවන් විනය විරෝධී ක්‍රියාවන් විදිහට හඳුන්වන්නේ. මේ විදිහට ආයතනයක විනය විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කරනකොට ඒ පිළිබඳව මානව සම්පත් කළමනාකරුට ගන්න පුළුවන් පියවර කීපයක් තියෙනවා. මුලින්ම කරන්නේ වාචිකව අවවාද කරන එක. දැන් සාමාන්‍ය අපි ඕන කෙනෙක් දන්නවා යම් වැරද්දක් වුණාම මුලින්ම කරන දේ තමයි වාචිකව අවවාද කරන එක, ඕක ওই විදිහට කරන්න එපා කියන එක පිළිබඳව. ඊට පස්සේ ඒ පිළිබඳ කිසිදු තැකීමක් නැත්තම් ඊළඟට ලිඛිතව අවවාද කරනවා. සමහර සංවිධාන දඩ ගැසීම, අලාභ අය කර ගැනීම, වේතන රහිතව తాවකාලිකව වැඩ නතර කිරීම සහ විනයානුකූලව සේවා ස්ථානය මාරු කිරීම සිද්ධ කරනවා. බොහෝ වෙලාවට මේ නිසා සේවකයන්ගේ වැටු වර්ධක නතර කිරීම හා ප්‍රමාද කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒත් එක්කම තනතුර පහත හෙලීම, සේවයෙන් පහ කිරීම, නිවාඩු පහසුකම් ලබා නොදීම වාගේ දේවල් මේ සම්බන්ධයෙන් සිද්ධ කරන්න පුළුවන්. ඔය අපි කතා කරේ කොහොමද සේවකයන් සම්බන්ධයෙන් විනය කළමනාකරණය කරන්න කියලා.